ඔබරැඳී සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දැන්හෙමනම් මේ සූදානම මේ ගෙවිල යන සතියේ ලෝකයේ තතවිත්ති කතා බහ කරන අපේ සුපුරුදු විශේෂාංගය ලොව වටා විදෙස්විත්ති සමාලෝචනය ආරම්භ කරන්න තොරතුරු විග්‍රහයට පුරුදු ලෙසින් ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටිනවා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි එහෙමනම් මුලින්ම අවධානයට ලක් කරමු ඊශ්‍රායල් පලස්තීන ගැටලුව සහ ගාසා තීරය මොකද වෙන්නේ කියලා. අපි පසුගිය සතියේ මේ වැඩසටහන කරන අතරතුරේදී කටාර් රාජ්‍යයේදී පැවැත්ුණා ඊශ්‍රායලය ඇමරිකාව ප්‍රමුඛ මේ සටන් විරාමයක් ඇතිකරලීම සඳහා වන සාකච්ඡා. මේ සාකච්ඡා මේසයට හමාස් සංවිධානයේ නියෝජිතයන් විදිහට පැමිණෙන්නේ නැතුණාට ඔවුන් සටන් විරාමයක් සඳහා සහයෝගය පළ කරනවා කියලා කරුණු සඳහන් කරලා තියෙනවා කියලා අපි තොරතුරු වාර්තා කළා. ඊට පස්සේ අපිට දැනගන්නට ලැබුණේ ඊශ්‍රායලය මුලින් මේ සටන් විරාමයක් සඳහා එකගුණු කරුණු වලට අමතර කරුණු එකතු කරලීම සඳහා උත්සාහ ගත්ත නිසා හමාස් සංවිධානයේ එයට නොසතුට පළ කරමින් මේ සටන් විරාමයක් සඳහා එකඟ වන්නේ නැහැ කියලා සඳහන් කරපු කාරණාව පිළිබඳව. ඉතින් ඊට පස්සේ දැන් එහෙමනම් මොකද වෙන්නේ මේ සටන් විරාමය සඳහා ඇමරිකාව මීළඟ පියවර විදිහට අරගන්නට සූදානමෙන් සිටින්නේ මොනවද? දිගින් දිගටම සටන් විරාමයක් සඳහා එකඟ වුණා හෝ නැතා හෝ ඊශ්‍රායලයේ දිගින් දිගටම ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් තියෙනවා. එහෙමනම් ඒ පැත්තෙන් අපිට මොනවද වාර්තා වෙන්නේ? සමස්තයක් විදිහට මේ සියල්ල පිළිබඳව මුලින්ම ඔබෙන් විමසා දැනගන්නට කැමතියි අමල්.
උදිල් රුක්ෂි, මේ කටාර් රාජ්‍යයේ සාකච්ඡා පැවැත්වෙමින් තියෙන අතරතුරේදී ඊශ්‍රායලය තව අලුත් ප්‍රහාරයක් එල්ල කළා. මේ අවස්ථාවේදී ඔවුන් ඉලක්ක කරේ ෆතා සංවිධානයේ මහමුඩ් අබ්බාස්, ඒ කියන්නේ පලස්තීන ප්‍රදේශයේ සභාපති නැත්නම් චෙයාර්මන් හැටියට කටයුතු කරන පුද්ගලයාගේ පක්ෂයට අයත් ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක්ව ඝාතනය කළ තිබුණ ගුවන් ප්‍රහාරයකින්. මාස 10කට පස්සේ තමයි මේ විදිහට අලුතෙන් ඊශ්‍රායලයේ ෆතා සංවිධානයත් මේකට ඈඳාගන්නේ. මෙතෙක් කල මේ සටන තිබුණේ ගාසා තීරයේ පාලනය තියෙන හමාස් සංවිධානයත් එක්කලා. නමුත් දැන් මේ සටන ව්‍යාප්ත වීමත් එක්කලා තවත් අලුත් ව්‍යාකූලතාවයක් මේ ප්‍රදේශයේ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ එක්කම තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා බොහොම තදින් අවවාද කරා ඊශ්‍රායලයට. ඔවුන් මේ තවත් අලුත් කොන්දේසි පනවමින් සටන් විරාමයක් සම්බන්ධයෙන් තියෙන සාකච්ඡා අඩාල කරන, ඒවා අඩපණ කරන්න කටයුතු කරනවා. නමුත් ඉතාමත්ම කෙටි කාලයක් තුළ සටන් විරාමයක අවශ්‍යතාවය බොහොම දැඩිව අවධාරණය කරලා ජෝ බයිඩන් ජනාධිපතිවරයා විශේෂ පණිවිඩයක් නිකුත් කරා. ඊශ්‍රායලෙන් මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාරයක් නැහැ. නමුත් මීට කලින් අවස්ථාවලදී හමාස් සංවිධානය මේ සාකච්ඡාවලට එතරම් හොඳ නැඹුරුවක් තිබුණේ නැති වුණාට මේ අවස්ථාවේදී ඔවුන් සඳහන් කරලා තියෙනවා ඔවුන් සටන් විරාමයක් සම්බන්ධයෙන් සහ තමන්ගේ බාරේ සිටින ප්‍රාණාපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නට බලාපොරොත්තු ඉන්නවා. නමුත් මෙතන මේ ක්‍රියාවට ඊශ්‍රායලෙන් බාධා තියෙනවයි කියන චෝදනාව එල්ල කරලා තියෙනවා. ඒක මේ වෙනකොට ඇමරිකාවත් සනාථ කරලා තියෙනවා. ඇමරිකාව ඊශ්‍රායලයට දිගින් දිගටම සහාය දැක්වුවට මෙතනදී ඇමරිකාව දැන් අලුත් තදින් පියවරක් ගන්න බවක් පෙන්වලා තියෙනවා.
අමල්, මම කෙටියෙන් දැනගන්න කැමතියි අර ගුවන් ප්‍රහාර හේතුවෙන් ෆටා සංවිධානයේ මිය ගියයි කියන කලීල් කියන පුද්ගලයා කවුද? ඔහු මේ ගුවන් ප්‍රහාර වලින් ඝාතනය වෙන්න හේතුව මොකක්ද? ඒ පිළිබඳවත් තොරතුරු.
ඔව්, මෙතන දිලෘක්ෂි, ඛලීඩ් මක්ඩා කියන්නේ ෆතා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක්. ඔහු යුදමය කටයුතු සම්බන්ධයෙන් කණ්ඩායමට නායකත්වය දෙනවයි කියන කාරණාව තමයි ඊශ්‍රායලයේ සඳහන් කරලා තියෙන්නේ. ඊශ්‍රායලයේ ඔහුට චෝදනා කරලා තියෙනවා ඔහු හමාස් සංවිධානයට අවි ආයුධ ලබා දීමට කටයුතු කරලා තියෙනවයි කියලා. ඒ එක්කම මේ ඛලීඩ් මක්ඩා ඝාතනයට ලක් වෙන්නේ ඔහු දකුණු ලෙබනන් කොටසේ පදිංචි වෙලා ඉන්න අවස්ථාවක. ඒ කියන්නේ මේ ප්‍රහාරය ඇත්තටම සිද්ධ වෙන්නේ ලෙබනනේ දකුණු කොටසට වෙන්න. ඉතින් මේ ප්‍රහාරයත් එක්ක නැවතත් ලෙබනනයත් මේ යුද්ධයට ඇඳීමේ අවධානමක් තියනවා කියන කාරණාවත් මේ වෙනකොට ඇමරිකාව නැවතත් අවධාරණය කරලා තියෙනවා.
ඊළඟ අවධානය රුසියා යුක්රේන යුද්ධය පිළිබඳව. කෙටියෙන් මතක් කිරීමක් කරන්නම් පසුගිය සතිය අපි කොතනද මේ සාකච්ඡාව නැවැත්තුවේ කියලා. ඔබට මතක ඇති අපි තොරතුරු හෙළිදරව් කිරීම සිදු කළා. මේ වෙනකන් සිදු වුණේ යුක්රේනයේ විසින් තමන්ගේ භූමිය රුසියාවට නතුවීම වළක්වා ගැනීම උදෙසා සිදු කරපු සටන්. නමුත් යම් වෙනස් පියවරක් අනුගමනය කරමින් යුක්රේන හමුදා රුසියාවේ භූමි කලාප තුලට ඇතුල් වෙමින් රුසියානු කලාප අත්පත් කර ගැනීමේ වෙනස් මෙහෙයුමක නිරත වෙනවා කියලා, විශේෂයෙන්ම කස්ක් කියන කලාපය පිළිබඳවත් අපි කරුණු සඳහන් කිරීමක් සිදු කළා. දැන් එහෙමනම් මේ සතිය වෙනකොට ඒ පිළිබඳව වාර්තාවන තොරතුරු මොනවද? දැන් සාමාන්‍යයෙන් බලපරාක්‍රමයේ පිළිබඳව ගත්තාම මේක දරුණු ප්‍රහාරයක්, දරුණු අවමානයක් රුසියාවටත්. එතකොට රුසියාව එහෙමනම් මොනවද මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග? ඒක නම් දැනගන්න කැමතියි.
ඔව් දිල්රුක්ෂර්, අපි ඔබ කිව්වා වගේ කර්ස්ක් ප්‍රදේශයේ යුක්‍රේන් හමුදාව භූමිය අල්ලාගත්තට පස්සේ, විශේෂයෙන්ම වර්ග කිලෝමීටර් 1000කට වගේ කිට්ටු ප්‍රමාණයක් අත්පත් කරගත්තට පස්සේ ඒ ප්‍රදේශයේ ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට රුසියාව සමත් වෙච්ච බවක් වාර්තා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ කර්ස් කියන ප්‍රදේශයට රුසියාවේ අනෙකුත් ප්‍රදේශවලින් තියෙන ප්‍රධාන මාර්ගයේ තියෙන පාලමක් විනාශ කරන්නට යුක්‍රේන් හමුදාව සමත් වුණයි කියලා වාර්තා වුණා. මේ තත්ත්වයත් එක්කලා රුසියානු හමුදාව මේ පහුගිය සතියේ යුක්‍රේනය තුල කරන සටන් උත්සන්න කළ තිබෙනවා. විශේෂම ඩොනියට්ස් කියන ප්‍රදේශයේ තවත් භූමි ප්‍රදේශය අත්පත් කර ගැනීමට අලුත් මෙහෙයුම් දියත් කළ තිබුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ මෙහෙයුම් වලින් විශාල ප්‍රදේශ ගම් ඒ වගේම නගර මේ වෙනකොට රුසියාවේ හමුදාවේ පාලනයට යටත් වෙයි කියන ඒ බිය නිසා ඒ ප්‍රදේශවල පුද්ගලයන් දහස් ගණනක් මේ වෙනකොට එම ප්‍රදේශවලින් ඉවත් කරගෙන තියෙනවා. ඉතින් දැන් මේ යුක්‍රේන් යුද්ධය රුසියාව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සැලසුම් කළා තියෙන්නේ. ඔවුන් මීට කලින් යුක්‍රේනින් අල්ලාගත් ප්‍රදේශවල තමන්ගේ ඒ භූමිය තවත් පුළුල් කරන මෙහෙයුමක්, විශේෂම මේ ඩොනියට්ස් කියන ප්‍රදේශයේ කරපු මෙහෙයුම තමයි ඇත්තටම ඒ ප්‍රදේශයේ ඉලක්ක කරගෙන තමයි මේ යුද්ධය උත්සන්න වෙලා තියෙන්නේ. ඔබ කලින් කිව්ව කර්ස් ඒ ප්‍රදේශයට නැවත රුසියන් හමුදාවට ඇතුල් වෙන්න බැරි තත්ත්වයක් තියෙන නිසා තමයි මේ විදිහට යුක්‍රේනයේ අනෙක් ප්‍රදේශවලට යුද්ධය ව්‍යාප්ත වෙලා තියෙන්නේ.
ඔව්, මේ වගේ දරුණු යුදමය වාතාවරණයක් පැවතුණු කලාපයක් වුණාට යුක්‍රේනයේත් ඒ වගේම ආසන්න පෝලන්තයේත් සංචාරයක නිරත වෙන්නට ඉන්දීය අගමැති මෝඩි අදහස් කරනවා. දැන් එතකොට ඔහුගේ මේ අභිප්‍රාය මොකක්ද?
දිල්ලුක්ෂ, දැනට වාර්තා වෙලා තියෙන විදිහට මේ මුලින්ම මෝඩි අග්‍රාමාත්‍යවරයා පෝලන්තයට ගිහිල්ලා ඊට පස්සේ ඔහු යුක්‍රේනයේ සෙලෙන්ස්කි ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා පවත්වන්න නියමිතයි කියලා තියෙනවා. මෙතනදී ඉන්දියාව සුවිශේෂී විදිහට රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යනවා යුක්‍රේනයා එක්කත්, ඒ එක්කම රුසියාවත් එක්කලා. දිගින් දිගටම මේ යුද්ධයේදී රුසියාව විවේචනය නොකරන්නට මෝඩි අග්‍රාමාත්‍යවරයා වග බලාගෙන තිබුණා. ඉතින් මේ අවස්ථාවේදීත් ඔහු රුසියාව විවේචනය නොකලට යුක්‍රේනයට ගමන් කරලා ඔහුගේ රජයේ ප්‍රකාශකවරුන් සඳහන් කළා තියෙන්නේ මෝඩි අග්‍රාමාත්‍යවරයා උත්සාහ කරනවායි කියලා මේ රටවල් දෙක අතර, යුක්‍රේනය සහ රුසියාව අතර සාම වැඩපිළිවෙලක් ඇති කරන්නටත්, ඒකට නායකත්වය දෙන්නටත් ඔහු කටයුතු කරනවායි කියලා. ඉතින් මීට කලින් අවස්ථාවලදී යුක්‍රේනය සම්බන්ධයෙන් ඔහු සඳහන් කළා තිබුණේ මේ යුද්ධයේදී පැත්තක් ගන්නේ නැතිව විශේෂයෙන්ම රුසියාවත් යුක්‍රේනියත් තමන්ගේ මිත්‍ර රටවල් දෙකක් හැටියට පවත්වාගෙන මේ දෙරට තියෙන අභ්‍යන්තර ප්‍රශ්නයක් හැටියට ඒක සලකලා ඉන්දියාව මේකට අත පවන්නේ නැතිව හිටියා. නමුත් දැන් මෝඩි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා තියෙන්නේ ඔහු උත්සාහයක් ගන්නවයි කියලා. මේ අවුරුදු දෙකකට වැඩි කාලයක් ඇදිලා යන මේ යුද්ධය නතර කරගන්නට පුළුවන් වුණොත් ඒ තුලින් යුක්‍රේනය සමග ඉන්දියාව තියෙන සම්බන්ධකම් තවත් පුළුල් කරන්නටත්, ඒ වගේම මේ කලාපීය වශයෙන් ඉන්දියාවේ වැඩි ආර්ථික අතින් ඒ සම්බන්ධතා පවත්වන්නට ඔහු උත්සාහ කරනවා කියලා තමයි සඳහන් කරලා
තියෙන්නේ. ලෝකයේ විවිධ කලාපවල දේශපාලනික තීන්දු තීරණ හැලහැප්පීම්, වෙනස් වීම් සහ යුදමය වාතාවරණ හරහා සිදුවන දේශපාලනික වෙනස්කම් පිළිබඳව අපි මේ අවධානය යොමු කරමින් යන්නේ ප්‍රධාන කාරණා පිළිබඳව. ගිය සතියේ කතාබහ කරපු එක්තරා කාරණාවක යාවත්කාලීන වන තොරතුරු පිළිබඳව කතාබහ කරන්නයි අපේ මේ ඊළඟ සූදානම. ඒ තමයි තායිලන්තය. තායිලන්තේ හිටපු අගමැති ශ්‍රිතා තවසින් දුරේන් පහ කිරුණු විත්ති අපි පසුගිය සතියේදී ඔබට තොරතුරු ගෙනාවා. මේ අකරතැබ්බේට ඔහුට මූණ පානට සිදුනේ ඔහුගේ කැබිනට් මණ්ඩලයට සිරදඬුවම් නියමවලා හිටපු නීතිඥවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කළා තියෙනවා කියලා තායිලන්ත අනුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීරණය කිරීම. දැන් මේ පිළිබඳව අපි තොරතුරු ගෙනාවා. එතනදී අපි යම් පුංචි ඉඟියක් ඔබට ලබා දුන්නා. ශිනවත්‍රා පවුලේ මීළඟ පුරුක තමයි එහෙමනම් මීළඟ තායිලන්තයේ නායිකාව බවට පත්වන්නට නියමිත කියලා. ඒ සිද්ධ වුණා. දැන් එහෙමනම් තායිලන්තයේ දේශපාලනික වාතාවරණය කොහොමද? ශිනවත්‍රා මේ අලුත් පුරුක ලාබාලතම තායිලන්ත අගමැතිවරිය බවටත් පත් වෙනවා. එහෙමනම් ඇගේ බලපෑම කොහොමද කලාපීය දේශපාලනයට?
ඔව් දිලුක්ෂි, මෙතන පෙටොන්ටන් සිනවත් අවුරුදු 37ක මේ කාන්තාව ඇය නිල වශයෙන් තායිලන්තයේ රජු විසින් අග්‍රාමාත්‍යවරිය හැටියට නම් කළා. ඉතින් මේ අනුව ඇය තායිලන්තයේ ලාබාලම දේශපාලන නායිකාව හැටියට ඉතිහාසගත වෙනවා. ඇය සඳහන් කළා තිබුණේ ඇයගේ පියා මීට කලින් අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කරලා තිනවා. ඒ වගේම ඇයගේ නන්දනිය ඇයත් තායිලන්තයේ අග්‍රාමාත්‍යවරිය හැටියට කටයුතු කරලා තිනවා. මේ දෙපළගෙන් ලැබෙන ඒ ආදර්ශයත් එක්කලා ඇය විශේෂයෙන්ම ගම්බද ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටීමට කටයුතු කරනවායි කියලා. ඉතින් ඒ අනුව කටයුතු කරන්නටත් තම පියාගෙන් උපදෙස් ලබා ගැනීමටත් අවශ්‍ය වුණොත් පියාගෙන් සහ ඒ තමන්ගේ පවුලේ අනෙකුත් උදවියගේ උදව් උපකාර ලබාගෙන තායිලන්තයේ ඒ නායකත්වය ඇයට නොහිතපු වෙලාවක මේ ලැබිච්ච නායකත්වය ඒට සාධාරණීකරණයක් කරන්නට ඇය කටයුතු කරනවායි කියන ප්‍රතිඥාව ලබා දීලා තියෙනවා. ඉතින් ඉතිහාසගත වෙනවා තායිලන්තයේ ලාබාලම නායිකාව හැටියට.
ලෝකයේ ප්‍රධාන කලාපවල සහ රටවල්වල දේශපාලනික අර්බුද යුදමය වාතාවරණය පිළිබඳව කතාබහ කළාට පස්සේ අපි අවසාන අවධානය යොමුවන්නේ ඉන් ටිකක් පරිබාහිර කාරණාවක් පිළිබඳව. හැබැයි සමස්ත ලෝකීයම අවධානය මේ වෙතත් යොමු වෙලා තිබුණා. ඒ තමයි බ්‍රිතාන්‍යයේ තාක්ෂණික අංශයට සම්බන්ධ ධන කුවේරයෙකු වන මයික් ලින්ච් ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකු හදිසියේම ඔවුන් ගමන් ගත්ත යාත්‍රාව ගිලීමට ලක් වෙලා මරණයට පත්වීම පිළිබඳව ඊයේ රාත්‍රිය වෙනකොට සියලු මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ධනවත් ව්‍යාපාරික මයික් ලින්ච් සහ ඔහුගේ දියණියගේ මලසිරුරු හොයාගත්තයි කියලා. ඔවුන් ගමන් ගත්ත මේ යොට් වර්ගයේ යාත්‍රාව ඉතාලියේ සිසිලි දූපතාසන්නයේදී තමයි අනතුරට ලක් වෙලා තිබුණේ. කොහොමද මෙවැනි අනතුරකට මේ කාර්ය මණ්ඩලය ඇතුළු මේ ධනවත් ව්‍යාපාරික පුද්ගලයාගේ මේ පවුලේ පිරිස ගොදුරුනේ? ඒ පිළිබඳව තමයි සමස්ත ලෝකයේම අභිරහසක් විදිහට මේ වෙනකොට කතා බහ කරමින් සිටින්නේ. ඒ ගැන මොනවද මේ වෙනකොට වාර්තාවන තොරතුරු අමල්?
ඔව් දිලුක්ෂි, මේ අනතුර ලෝකයේම අවධානයට ලක් වුණා. මොකද මේ යාත්‍රාවේ හිටියේ ඔබ කිව්වා වගේ මයික් ලින්ච්. ඔහු ඇත්තටම බ්‍රිතාන්‍යයේ තොරතුරු තාක්ෂණය සහ අනිකුත් එවැනි ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රමුඛයෙක් හැටියට නම් කරනවා පමණක් නෙවෙයි, ඔහු යුරෝපයේ ඉන්න බිල් ගේට්ස් හැටියටත් සමහරු නම් කරනවා. මොකද එතරම් විශාල ධන කුවේරයක් නිසා ඔහුගේ මේ අධි සුඛෝපභෝගී යාත්‍රාව, මේ යොට් එක, මේක සිසිලි වෙරළ ආසන්නයේ නැංගුරම්ලා තියෙන අවස්ථාවේ තමයි මේ විදිහට අනතුරට ලක් වෙලා තියෙන්නේ. මේ යාත්‍රාව තියෙන අවස්ථාවේදී එක පාට ඇතිවෙච්ච දේශගුණික වෙනසක් නිසා, මේ සඳහන් කරනවා අර ටෝනෙඩෝ එකක් වගේ සුලි කුණාටුවක් වගේ එකක් නිසා මේ යාත්‍රාව එක පාරට පෙරලෙන්නට ඇති කියලා සැක කරනවා. නමුත් ඒ පිළිබඳ පරීක්ෂණ තවමත් සිද්ධ වෙනවයි කියලා වාර්තා වෙන්නේ. මේ වෙනකොට ඒ යාත්‍රාවේ මේ අනතුරෙන් පස්සේ අතුරුදහන් වුණයි කියන 6 දෙනෙක් ඔවුන්ගේ මලසිරුරු මේ වෙනකොට යාත්‍රාව ඇතුලේ තිබිලා සොයාගෙන තියෙනවා. ඊට අමතරව මේ යාත්‍රාවේ ගමන් ගත්තු කාර්ය මණ්ඩලය සහ ඒ යාත්‍රාවට ඇවිල්ලා තිබුණ අමුත්තන් 15 දෙනෙක් නිරුපද්‍රිතව බේරාගත්තයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ අතරතුරේ තමයි දිල්රුක්ෂි අර ශ්‍රී ලාංකික පුද්ගලයෙකුත් මේ 15 දෙනා අතර සිටියයි කියලා වාර්තා වෙන්නේ. ඉතින් මේ අනතුර සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ, මොකද මේක ඉතාමත්ම සුඛෝපභෝගී යාත්‍රාවක් පමණක් නෙමෙයි, මේ අඩි මීටර 55කට වැඩි දිගක් තියෙන යාත්‍රාවක්. ඒකම මේක රුවල් නෞකාවක් හැටියටත් සඳහන්වනවා. ඉතින් මීටර 100ක් විතර උසට යන රුවලක් මේ යාත්‍රාවේ තියෙනවා. මේ රුවල තියෙන නිසාම සමහර විට මේ යාත්‍රාවේ සමබරතාවයට මොකක් හරි අසමතුලිතතාවයක් ඇති වෙලා මේ යාත්‍රාව එකපාර්ට පෙරලෙන්නට ඇති දේශගුණික තත්ත්වයක් එක්කලා පෙරලෙන්නට ඇති කියන විශ්වාසය දැනට තියෙනවා. නමුත් මේ මයික් ලින්ච් කියන පුද්ගලයා ඉතාමත්ම ආන්දෝලනාත්මක චරිතයක් නිසා මේක ස්වාභාවික සිද්ධ වෙච්ච දෙයක්ද, එහෙම නැත්නම් වෙන යම් හේතුවක් මේකට තියෙනවද කියන කාරණාවත් ඒ ගැන සොයා බැලීමේ කටයුතු සිද්ධ වෙනවා. දැනට තියෙන විදිහට නම් මේක දේශගුණික ප්‍රශ්නයක් නිසා අවාසනාවන්ත විදිහට මේ අනතුර සිද්ධ වුණයි කියලායි වාර්තා වෙන්නේ.
ලෝ පුරාම විවිධ කලාපවල ප්‍රධාන තොරතුරු කිහිපය පිළිබඳව අපි එහෙමනම් අදත් මේ විදිහට අවධානය යොමු කළා. දැන් එහෙමනම් අපි මේ සාකච්ඡාවට නිම අවසන්ිටුවන් කරනවා. එහෙමනම් අමල්, අපි බලාපොරොත්තු වෙන ඔබව ලබන සතියේ සිකුරාදා මේ විශේෂාංගයේදී තවත් අලුත් තොරතුරු සමගින්. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.